ఉండ్రపల్ల డాక్టర్ బంధుల గుణవర్తలు
గారు సభాపతిత్వమని ఏకబద్ధ విపక్షే వెనువెన్ మే ముదల్ అమాత్యాంశి ఇదిరిపత్ కల్ల తిబెన మీకు కర్నూవల్ట వడా అదదినే ఇతా వెదగత్కమక్ ఉసులన ప్రశ్న రాశ్యక్ ముదల్ అమాత్యాంశే సంబంధిం మే వన విట మతువెలా తిబెన హేట ప్రధాన హేతువ తమై అపే రటే తిబెన అమాత్యాంశ అతరిం మీ రటే ముదల్ క్రమే పిలిబంద మేవీం కటయుతు కిరీమ సందా బలదారి ఆయతనే తమై ముదల్ అమాత్యాంశే ఆండుక్రమ వ్యవస్థావ 148వ వగంతి రను ముదల్ పిలిబంద సంపూర్ణ బలే తీయని మీ పార్లమెంటుట పార్లమెంటు విసిం పవర్న లద్ద బలతల మత రజే ఆదాయం రెస్కిరీమే వ్యదం కిరీమే సహా సమస్త ఆర్థిక కలమనాకరణీలా విశాలతమ వగకీము ఉసులన ఆయతనే వన్నీ ముదల్ అమాత్యాంశే మహాభాండాగారే మీ ముదల్ అమాత్యాంశయాత్ శ్రీలంక మహాబ్యాంకువత్ కిన దికమ పొదు మహాజనయాగి విశ్వసనీయ భావే ఉపరిమలెస దినాగతియుతు ఆయతన దిక బోట పత్తెను మక్రిసాదయాత్ సమస్త లాంకీయ జనతా వాతే పవతిన ఎదినిదా గణదిను సందా యోదాగన్న వివారే పవతిన కాశీహా నోటు నికుత్క్రీం పిలిబంద ఏకాధికారి బలయతీయన్ని ముద శ్రీలంక మహాబ్యాంకువట్ ఎనిసా మహాబ్యాంకువ సంపూర్ణ మహాజన విశ్వసనీయ భావే మత తమై రందాన్ని మహాబ్యాంకువత్ ఎటత్వెన్ని ముదల్ అమాత్యాంశేట సంప్రదాయకో వినత్రటవల ముదల్ అమాత్యాంశే లేఖం మహాబ్యాంకువే ముదల్ మళ్ళీ నిలబలయం సామాజిక బావట పత్తెను నమూత్ అదవన విట మీ రట హిటపు ముదల్ అమాత్య మహింద రాజపక్ష మెత్తుమా విసింగ్ ముదల్ అమాత్యవరే ఆహా జనాధిపతివరే అవసరం మీ రట భారదుణ్ణి ఆండు ఒకట విసందన్న తరం కిసిమ అభియోగ్యక్ నతి రటక్తమై 2015 భారగత్తి ఇట కలింగ్ ఓనెమ్మ ముదల్ అమాత్యవరే కుట తిబున ఉతురు నగనీర దెపలాతే పెవతున యుద్ధ గెటం కర్ణకొట గెన యుద్ధే వెనువెన్ ఇతా విశాల సంపత్ ప్రమాణ కెపకరంట సిద్ధవును మానవ సంపత్ భౌతిక సంపత్ నముత్ మే రాజే బలేట పత్వన విట 2009 పస్సే మే ఎల్టీటీయ నిమ యుద్ధ గెటూ నిమూనాట పసు రటే సామయ అతివీమ తుల రట ఎతులే పొయింట్ పేదురు తుడు వేసిన దేవుందుర తుడువ దక్వా నిష్పాదన క్రియావళియ కార్యక్షమో ఫలదాయకలిస కిరీమి అవస్థావ లెబున ఎనిసా యుద్ధ అర్బుదయక్ తిబుణ్ణే లోకే ధర్ణుతమ ఖనిజ తెల్ అర్బుదయట లోక ఇతిహాసే మూనదుణ్ణి మహింద రాజపక్ష రాజే అమెరికాన్ డొలర్ 127ක් වෙනකම් තෙල් බැරරේක මිල ඉහළේ යාමෙන් ලෝකයේ තෙලෙන් බැදුණා මේ රජයේ එන විට 2015 වර්ෂයේදී තෙල් බැරරයක් ඩොලර් 36 දක්වා පහත වැටීමෙන් ඛනිජ තෙල් අර්බුදයන් නැති රටක් තමයි මෙතුවන්ලට ලැබුණේ ලෝක ආහාර අර්බුදයක් තිබුණා එදා අවුරුදු 30කට පස්සේ ඇති වෙලා මුළු ලෝකෙම කන්න නැති වුණා සාගතේ මිනිස්සු මිය ගියා එවැනි තත්ත්වයක් මේ රජයට තිබුණේ නැහැ ආහාර අර්බුදයක් 2007 ඉඳන් මූල්‍ය අර්බුදයක් තිබුණා මූල්‍ය අර්බුදයේ යටතේ මියුචුවල් බැංක් කඩා වැටලා ලීමන් බ්‍රදර්ස් බැංකුවලොත් වෙලා කාඩ් කුට්ටම පෙරලෙනවා වගේ මුළු ලෝකෙම මුදල් ක්‍රමයේ කඩා වැටෙමින් තිබුණා. එහෙම ප්‍රශ්නයක් මේ රජයට තිබුණේ නැහැ. දෙවන්ත ණයබරක් තිබුණේ මහින්ද රාජපක්ෂ රජයේ බාර ගන්න විට දළදේශීය නිෂ්පාදනයේ 100 නොපියු ණය ප්‍රමාණය තිබුණේ 103. මේ ණය අර්බුදයේ බාරගත් රාජ්‍ය නායකය මහින්ද රාජපක්ෂ එවැනි ණය අර්බුදයක් තිබුණේ නැහැ 173 වෙනකන් දළදේශීය නිෂ්පාදනයේ ණය ගෙවලා තිබුණේ ආර්ථික එකතැන ළඟ සිටීමේ අර්බුදයක් තිබුණා නිදාස ලැබුණ දවසේ ඉඳන් අධිවේගී මාර්ගයක් හැදෙන්නේ නැහැ විදුලි බලාගාර හැදෙන්නේ නැහැ විදුලිය කපන රටක් අධිවේගී මාර්ග නැති රටක් මේ සංවර්ධනයේ විදේශ ආයෝජන එන්නේ නැති රටක් මේ එවැනි ලැබ තිබුණ ආර්ථිකයක් තිබුණා මේ රට යට මේ ආණ්ඩුව බාරගන්න විට මුළු රටම වැඩබිමක් ලෙස තිබුණේ මුළු රටම උදේ දවල් රැ සියලු ජනයා උතුරු නැගෙනහිරත් ඇතුළුව වැඩ කරන ප්‍රදේශ බවට පත් වෙලා තිබුණේ කිසිදු ප්‍රශ්නයක් නැතුව බාරගත්ත මේ රට දින 100 විප්ලවය කියලා පළවෙනියෙන් කන්න පටන් ගත්තා ඒවකට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මේ සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉද්ද ගැහුවා වගේ නතර කළා පෝට් සිටි නතර කළා, උමාවේ නතර කළා, මම් මාවත් හැදීම නතර කළා, විදුලි බල යෝජනා කරන නතර කළා, සියල්ල අත්හිටෙව්වා. අවුරුදු ගාණක් යනකම් මේවා පටන් ගත්තේ නැහැ. රටේ පුද්ගලිකාංශයේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ. ගොවියන් ගොවිතැන් කරනවා, කම්කරුවෝ කම්මල් වල වැඩ කරනවා, සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ඔවුන්ගේ කාර්යභාරයන් ඉෂ්ට කරනවා, සිල්ලර තොග වෙළඳාම් තියෙනවා. ජාතික නිමවුම බිහි වෙන්නේ මේ අංශවලින්. පුද්ගලිකාංශයේ තමයි රටේ ආර්ථිකය දුවන්නේ. මේ පුද්ගලිකාංශයට එළවෙළවා ගහන්න පටන් ගත්තා. ඉතිහාසයේ කවදාක්වත් නැති විදිහට අතීතයේ බදු පනවල පුද්ගලිකාංශයේ ඉන්නේ සියලුම දෙනා හොරු කිව්වා, වංචාකාරයෝ කිව්වා, දූෂිතයෝ කිව්වා. ඒක හන්ද අතීතයේ මහින්ද රාජපක්ෂ රජයේ සමයේ ලාභ ලැබුවා. ඒ ලාභ වලට සුපර් ගේන් ටැක්ස් අදි සුපිරි වාසි බද්ද කියලා බද්දක් ගහලා බිලියන 50ක් පෞද්ගලිකාංශයෙන් උදුරගත්තා. ඊළඟට වැට් පනත දාලි වෙරලා බදු බර උසුලගත නොහැකි වන ලෙස වැඩි කළා. ඊළඟට මේ ඩොලරය කෘතිම ලෙස පාලනය කරන්නට ගියා. තිබුණ ඩොලර් සංචිත ටික 8.2කට තිබුණ සංචිතය පල්ලයට එනකන් ඒ ඩොලර් ටික පුච්චලා දැම්මා. විදේශ ආයෝජකයේ අකුලගෙන යන්න පටන් ගත්තා. මහදවල් මහ බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ල කෑවා. රජයේ ආදායම් ලබන දෙපාර්තමේන්තු උරුතරලා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව කෙලින්ම රජයේ විධාන යටතේ තමන්ගේ ගජමිතුරන්ට වාසි සලසන ආයතන බවට පරිවර්තනය වුණා. විදේශ ආයෝජකයෝ තමන්ගේ ආයෝජන ලංකාවෙන් අරන් ගියා. රට වැටෙන්න පටන් ගත්තා. මේ මුදල් හා මුදල් අමාත්‍යාංශයයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතිවෙච්ච අකාර්යක්ෂමතාවයේ හොරකම වංචාව දූෂණය හා ගජමිතුරන්ට විශේෂිත වාසි සැලසීමත් තමන්ගේ සතුරන්ට එලව එලවා පහර දීමේ නින්දිත ප්‍රතිපත්තියත් කරන කොටගෙන රට කඩාගෙන වැටුණා. මේ වර 2018 වාර්තාව අරන් බැලුවොත් 2014 මහින්ද රාජපක්ෂ යුගයේදී රට තිබුණ තැනටවත් මේ අවුරුදු 3ක් ගත වෙලා තමුන්නාන්සේලාට ගේන්න බැරි වෙලා තියෙන බව මොනවට ඔප්පු වෙලා තියෙනවා 2018 මහා බැංකු වාර්තාව අරන් බැලුවොත්. එනිසා ලංකාවේ කෘෂිකර්මය වැටිලා, කර්මාන්ත වැටිලා, සේවාංශ වැටිලා, ජාත්‍යන්තර වෙළඳාංශ වැටිලා රටේ ජනතාවට උසුලගන්න බැරි පීඩනයක් ඇති වෙලා ඔවුන්ගේ ආදායම් මාර්ග අඩු වෙලා ජීවනයේ තත්ත්වය ගත්ත ණය වාරික ගෙවා ගන්න බැරි වෙලා රටම අන්තාසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න එකේ වේදනාව තමයි පසුගිය ප්‍රාදේශ සභා මැතිවරණයේදී කතා වෙලා කලා වගේ මුළු රටේම ජනතාව රාජ්‍ය විරෝධී ඡන්දයක් ලෙස තමයි පෝට්ටුවට මහින්ද රාජපක්ෂ රජයට එවැනි නායකත්වයට එවැනි ඡන්ද ප්‍රමාණයක් ලබලා දුන්නේ. දැන් අලුත්ම සෙල්ලම පටන් අරන් තියෙනවා. මේ වර්තමාන මුදල් අමාත්‍යවරයා මංගල සමරවීර මහතා ටික දවසක් නිහඬව ඉඳලා දැන් එතුමා රාජ්‍ය අරමුදල් භාවිතා කරමින් දේශපාලනය කිරීම ආරම්භ කළා තියෙනවා මුදල් අමාත්‍යාංශය හරහා. ඒට ඉතාම පැහැදිලි උදාහරණේ තමයි මේ සතියන්ත සියලුම පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කළා. ඉංග්‍රීසි සිංහල දෙමළ කියන මාධ්‍ය සියල්ලගෙන් 2014දී බොරතෙල් බැරයක් ඩොලර් 60යි. 2018දී බොරතෙල් බැරයක් 78යි. එයි තවදුරටත් ඉතා පැහැදිලි ලෙස මේක දේශපාලන දැන්වීමක්. එයි දාලා තිබෙනවා අද ඔක්ටේ 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137කි. ඒ 2014 පසුගිය රජයේ සමයේදී ඒ රුපියල් 157කි. අදටත් වඩා ඉහළ මිලකට එදා පෙට්‍රල් අලෙවි කළේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරයක් ඩොලර් 60ක් තරම් අඩු මිලකට පැවතියදීය. බොරතෙල් බැරය ඩොලර් 78ක් දක්වා ඉහළ නැග ඇති තත්ත්වයක් තුළුවද අද රජයේ ජනතාවට පෙට්‍රල් ලීටරයක් ලබා දෙන්නේ 137ක සහන මිලටේ. ඊළඟට තියෙනවා බොරතෙල් බැරදයක මිල රුපියල් 60ට තිබුණ 2004 අගදී භූමිතෙල් රුපියල් 14 අගදී භූමිතෙල් 106යි කියලා. මේ රජයේ නිල මුද්‍රාව සහිතව මුදල් අමාත්‍යාංශයේ කියලා මහජනයාගේ බදු මුදල් වල මුදල් වියදම් කරලා කෝටි ගණන් පට්ටපල් බොරු දේශපාලන න්‍යාය පත්‍රවලට පළ කරන්න කිරීම රටේ රාජ්‍ය මූල්‍ය අවභාවිතය. මොකද එදා 2014දී බොරතෙල් බැරයක් 105යි, 104යි සත ගානයි, ඒ කියන්නේ 105යි. භූමිතෙල් ලීටරයක් රුපියල් 81යි. රුපියල් 81 භූමි තෙල් ලීටර 106යි කියලා දානවා. රුපියල් ඩොලර් 105ට තිබුණ තෙල් බැරරේ ඩොලර් 60යි කියලා දානවා. මුළු රටක් මුලා කරන්න මහජනයාගේ බදු මුදලින් මෙවැනි දැන්නේ දැමීම නීති විරෝධී නිසා. මම මේ පිළිබඳ ඔප්පු කිරීම සඳහා එදා පැවතුන මිල මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි. ශ්‍රී ලංකා මහා බැංකුවේ තෙල් මිල දක්වන ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ ප්‍රස්ථාරය 2014 මිල ගණන් පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ තියෙන සම්පූර්ණ විස්තර සහ වෙළඳපොළේ තෙල් මිල හැසිරීම පිළිබඳ මේ සියල්ල මම සභාගත කරනවා. මේ ලේඛන සම්පූර්ණ බොරු අමූලික අසත්‍ය මෙලෙසින් මුදල් ගෙවලා පළ කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපි නීතිඥයන්ට උපදෙස් දීලා තියෙනවා. අධිකරණයේ පිහිට පැතීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් එනිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී මේ රාජ්‍ය මහජනයාගේ බදු මුදල් සමස්ත රටක් නොමග යවන ලෙසත් දේශපාලන වශයෙන් 2014 රජයට අවලාද නැගීම සඳහා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය අධිකරණයන් වෙතට ගමන් කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු වෙනවා. මොකද මේ රටේ නීතිය රීතියක් නැතුව මුදල් අමාත්‍යාංශයට මෙලෙසින් හැසිරෙන්න බෑ. දෙක, අද මුදල් අමාත්‍යාංශයේ පමණක් නෙමෙයි මුදල් අමාත්‍යාංශයේ බලය වෙනත් අමාත්‍යාංශ විසින් පවරගෙන උපාය මාර්ගික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය චාන්දනී විජේවර්ධන මහත්මිය ලිපියක් යවනවා. රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මැයි පළවෙනිදා සිට මේ නීත්‍යානුකූල නොවන කුරුප්පකට සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඒ සම්පූර්ණ බලය ආයුතු ලෙස පාවිච්චි කිරීම. මක් නිසාද යත් මේ සිංගප්පූරු ගිවිසුම මේ පාර්ලිමේන්තුව දැකලා නැහැ. එනිසා මම ඔබතුමාගේ අවසරය ඇතුව මේ පිටුව 1000 ගණනක සිංගප්පූරු හා ශ්‍රී ලංකාව අතර තියෙන මෙකී ගිවිසුම ගරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා කියවා ගැනීමට සභාගත කරනවා. මේ ගිවිසුම පිටු 1000 ගණනක් කිලෝ 3ක් විතර බරයි. මේ ගිවිසුමේ තියෙන ටික කියවා ගැනීම සඳහා ආණ්ඩු අස්සම් කරපු අය මේ ගිවිසුම දීලා නැහැ පාර්ලිමේන්තුවට. මම මේ ගිවිසුම සභාගත කරනවා සියලුම මන්ත්‍රීවරුන්ගේ අනාගතයේ ප්‍රයෝජනය සඳහා. ඔව් දෙක, ඊට පසුව තියෙනවා මේ ගිවිසුමේ තියෙන අංක වගේ. මේ ගිවිසුමේ දාලා තියෙනවා ගිවිසුම අස්සම් කරන විට 87.21, 87.21, 87.22, 87.23, 87.24 මෙවැනි අංකයක් දාලා තමයි තීරු බදු හා බදු නොවන බාධක ඉවත් කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් කරන්නේ ගරු ලක්ෂ්මන් කිරියල්ල ඇමැත්තුමනි. මේකේ තියෙන එහෙම අංක බැලුව හැකි. අංකය මොකද්ද කියලා හොයන්න යන්න ඕනේ වෙන තැනකට. මොකද ඒක CPC කියලා දාලා තියෙන්නේ. CPC කියන්නේ Central Production Classification, මේ United Nations New York 1991. මේ තියන්නේ අංකේ හොයාගෙන යන්න ඕනේ මේ වර්ගීකරණ නාමාවලිය. ඒ නාමාවලියේ මේ අංක ටිකට ඇතුළත් වෙන දේ මොනවද කියන එක පිළිබඳ මං සම්පූර්ණ මන්ත්‍රීවරුන්ට කියවා බලා ගැනීම සඳහා මේ කරුණු ටික සභාගත කරනවා. මේ CPC වල තියෙන 87.201 මොකද්ද තියෙන්නේ? දැන් මේවායේ තියෙනවා සිංගප්පූරු මෑන්පවර් සමාගමකට සිංගප්පූරු ජාතික වෙන්නේ නැහැ. ලංකාවේ ඇවිල්ලා සිංගප්පූරු ආයෝජකයෙකුට එවැනි සමාගමක් ආරම්භ කරන්න පුළුවන්. එකම කොන්දේසියයි කරන්න ඕනේ ඒ සමාගම ශ්‍රී ලංකාවේ ඒ සමාගම් පනතේ යටදී ලියාපදිංචි කරන්න ඕනේ. ඒ ලියාපදිංචි කරන මෑන්පවර් කම්පැනියට පුළුවන් ගොඩනැගිලි ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අවශ්‍ය කම්කරුවෝ. ඒකට අවශ්‍ය වෙනත් අය. වෙනත් දෙයකට අවශ්‍ය කරන යන්ත්‍ර ක්‍රියාකරුවන් පරිගණක ක්‍රියාකරුවන් රියදුරන් ඉංජි ගෘහ සේවකයන් ඉනකට මේ නිවාස බලා ගන්න අය ඔව් හවුස් කීපින් ඊළඟට කම්පැනියන්ස් සහකාරියක් ඕනේ කෙනෙක් කියන කෙනෙකුට ගෙනහල්ලා දෙන්න පුළුවන් නැයිද මේක කියවගන්නකු ඉතින් මම සභාගත කරලා තියෙන එක ඉතින්
පොන්ඩෝබල් මිනිස්සර්
ඉතින්
මා කිව්වා මේ දැන් මේක අපි විවාද කරා දැන් දවස් කීපයකට ඉස්සෙල්ලත් මෙතුමා කියනවා මේ සල්ලි දීලා සහකාරිය මන් දන්නේ මොකද්ද කියන්නේ කියලා ඒකයි මම පැහැදිලි කරන්න ඕනේ පොඩ්ඩ ඉන්නකො ඔයා කටවහන
මේ මගේ වෙලාව
දෙන්න මම බඩ නැ ඔබතුමා සහකාරියක් ඔ මේ සල්ලි දීලා කියනවා කිව්වා ඒකයි මම පැහැදිලි කිරීමක් කරේ ඔය වගේ
ඉතින් පැහැදිලි
කරනවා ඉතින් අපි අහන්න බෑ මොකද්ද කියන්නේ
මේ පැහැදිලි කිරීම කරන්න අමාරුයි මොකද මෙතුමන්ලා සමග දැනට ප්‍රභූන්ට දීපු මුදල් යනාදිය පිළිබඳ රජේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ දිනවල අධිකරණයට කරුණු ඉදිරිපත් කරන නිසා මේ ගිවිසුම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බලධාරීයෙක් ලෙස ක්‍රියා කරන අර්ජුන මහේන්ද්‍ර මහතා හා පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගම් පිළිබඳ සිද්ධ වෙච්ච ගණදෙනු ප්‍රභූන් හා සම්බන්ධ වෙලා විවිධ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් වෙනවා. එනිසා මම වැඩිය පණින ඒවා ගැන මොනවත් කියන්නේ නැතුව මට මේ මගේ කතාව විතරක් කරගෙන යන්න ඉඩ දුන්නාම ප්‍රමාණවත් වෙනවා. එනිසා සිංගප්පූරු ගිවිසුම ඕනේ නම් ගිවිසුම මේකේ තියෙනවා. CPC එකේ අංක ඕනේ නම් ඒ ටික මෙතන තියෙනවා. ඒක බැලුවාම ඒකට බලන්න අතිරේකව මේ ගිවිසුම යටතේ සහල් එහෙම නැත්නම් පළතුරු මේ කෘෂිකාර්මික නිෂ්පාදන කෘෂිකර්ම රටක් සිංගප්පූරු ඒව නැහැ. අවුරුදු 12ක් යනකොට සම්පූර්ණයෙන් මේව බද්දෙන් නිදහස් වෙනවා. එතකොට කොයි රටේද ජපානයේවත් මෙච්චර කාර්මික සංවර්ධනය වෙලා ලක්ෂ ගණන් මිනිස්සු මහ පොළොවේ හැපෙන ගොවීන්ට තීරුබදු රහිතව වක්කඩ කැඩුවා වගේ සහල් පළතුරු යනාදී එන්න දුන්නාම ඒ එන්නේ සිංගප්පූරුවේ වවන සහල්ද? සිංගප්පූරුවේ පළතුරුද එන්නේ? ඒ විතරක් නෙමෙයි මේ සේවාංශයේ විවෘත කරනෝ කෘෂිකර්මාන්තයේ විවෘත කරනෝ බුද්ධිමය දේපල විවෘත කරනෝ ආයෝජන විවෘත කරනෝ ඒ සියල්ල කරන්නේ සිංගප්පූරුවේ අදටත් ඉතා විශාල වෙනත් රටවල සමාගම් ප්‍රමාණයක් සිංගප්පූරුවේ ලියාපදිංචි වෙනවා. මෝඩ් 3 යටතේ වෙන රටක ලියාපදිංචි වෙලා සිංගප්පූරුවේ තියෙන ඕනේ සමාගම් ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සිංගප්පූරුවේ සමාගම් ලියාපදිංචි කරලා තියෙනවා. බුරුමේ මධ්‍යම බැංකුවක් තිබුණ නැහැ. බුරුමේ ආවෘත වෙලා තියෙන අවස්ථාවේදී ලෝකයේ සමග වෙළඳාම් කරන්න සෙන්ට්‍රල් බැංක එකක් තිබුණ නැහැ බුරුමෙට. බුරුම සියලුම ව්‍යාපාරිකව ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු කළේ සිංගප්පූරුවේ ගිණුම් විවෘත කළ සිංගප්පූරුව හරහා තමයි සියලුම ජාත්‍යන්තරයේ ගනුදෙනු බුරුමේ කළේ. මේ මෑතක් නිදහස් වෙන තෙක් බුරුමේ. මොකද සිංගප්පූරුව ට්‍රේඩින් හබ් එකක්. වෙළඳ මේ නගරයක් ඒකට අවශ්‍ය නීති රීති සියල්ල සම්පාදනය කරලා තියෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයෝ ඉන්දියාවේ ව්‍යාපාරිකයෝ නේපාලේ ව්‍යාපාරිකයෝ බංග්ලාදේශී ව්‍යාපාරිකයෝ ඔක්කොම එතනට ලියාපදිංචි වෙලා මේ තනි රටකට ඉතරක් නෙමෙයි අපි යටත් වෙන්නේ ලෝකේ ඔක්කොම රටවල් වලට අපි යටත් වෙනවා සිංගප්පූරුව හරහා. ඒක නිසා තමයි විද්වතුන් මේ සිංගප්පූරු ගිවිසුම මේ 1815 පාවා දීමටත් වඩා විශාල පාවා දීමක් කියලා තියෙනවා. ඔව්.
ලොලින් සිංගප්පූරුව ඇවිල්ලා ඔක්කොම පිරීලා ඉන්න ඕනේ දැන්. ආ එහෙනම් සිංගප්පූරුවේ එහෙනම් දසදහස් ගාණක් ඔය රටවල් වලින් ඇවිල්ලා සිංගප්පූරුවේ පිරීලා ඉන්න
ඕනේ. ඔබතුමාගේ ඔය සම්මුණාසේ දැන් නැතුවට සම්මුණාසේ දැන් නැතුවට දැන් සිංගප්පූරුවේ ඉන්නේ ලංකාවේ අය. ඉතින් අඩුම තරමේ දැනගන්න එපා. අඩුම තරමේ දැනගන්න එපා මේ මන්ත්‍රීවරයා. මේ ලංකාවේ පුරවැසියනේ අර්ජුන මහේන්ද්‍ර ලංකාවේ පුරවැසියා ගිහිල්ලා ඉන්නේ හේ කියලා දැන් මේ ඊයේ ප්‍රවෘත්ති වලට කිව්වා සිංගප්පූරුවේ අගේට ඉන්නවා කියලා. ඉතින් වෙන රටවල මිනිස්සු තමයි හේ ගිහිල්ලා ඉන්නේ. මෙහෙ මහ බැංකුව බීදලා අර අගේට ඉන්නේ. ඔව්. ඔව්. ඉතින් ඒක නිසා ඒ ඕනේ කෙනෙකුට එහෙ ඉන්න පුළුවන්. ඒක හන්ද තමයි අර්ජුන මහේන්ද්‍රේ ඉන්නේ. එන්න කියන්නේ යාළුවා නිසා. එන්න කියන්නේ. ඒ නිසා මම ඔබතුමා අහනේවට උත්තර දෙන්න බැදිලා නැහැ. මොකද්ද මම තමුන්නාසයට බැඳෙන්න තියෙන මාර්ගෙ මොකද්ද තියෙන උවමනාව? මම බැදිලා නැහැ තමුන්නාසයට උත්තර දෙන්න. ඒ නිසා මේ ගිවිසුමට විරුද්ධව මේ අද ජනාධිපතිතුමා මෙතුමලාට දෙන්න පහර මේ ජනාධිපතිතුමා කියලා තියෙනවා. මේ ගිවිසුම නැවත ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදෙන දේ පිළිබඳ එතුමා අවශ්‍ය විධිවිධාන යොදන බවට වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු විද්වතුන් ගිහිල්ලා එතුමට කරුණු වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. කොළේ වහලා කැබිනට් මණ්ඩලයේ නොමග යවලා මෙවැනි ගිවිසුමක් අසංකලාට ඒ නීත්‍යානුකූල ගිවිසුමක් නොවේ කියන එක අධිකරණයේ විසින් ඉදිරියේදී ඔප්පු කරයි. ඊළඟට ගරු සභාපතිතුමනි, මම කැමැති ඉදිරිපත් කරන්න මේ විශාල අසත්‍ය ප්‍රචාර ප්‍රමාණයක් කරනවා. මේ රටේ මහින්ද රාජපක්ෂ යුගය එල්ල බල දැවන්ත ආර්ථික විනාශයක් කරපු යුගයක් කියලා. දැන් මේ රජය ලැබෙනකොට ලැබුණ ප්‍රධාන වාසිය තමයි ගරු සභාපතිතුමනි, අපි මේ රජය භාරගන්න කලින් සමහර දවසක ඛනිජ තෙල් ආනයනය කරන්න මේ රටින් යනවා ඇමරිකානු ඩොලර් බිලියන 5. 2014දී තනි ආනයන ද්‍රව්‍යයක් ලෙස ඛනිජ තෙල් ආනයනය කරන්න අපිට ගියා මිලියන 4597ක්. එතකොට 4597ට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ තෙල් මිල කඩාගෙන වැටුණා. ගෑස් මිල කඩාගෙන වැටුණා. යකඩ මිල කඩාගෙන වැටුණා. මේ කඩාගෙන වැටීම නිසා 2015 ඉතුරු වුණා මිලියන 1897ක්. 2016දී ඉතුරු වුණා 2014ට සාපේක්ෂව 2481ක්. 2017දී ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් මිලියන 1170ක්. එතකොට අපේ රජයේ තිබුණට වඩා ඛනිජ තෙල් ආනයනය කිරීමට යන වියදම එදාට සාපේක්ෂව 2015 1897ක්, 2016 2481ක්, 2017 1170ක්, අවුරුදු තුනට බිලියන 5173ක් රටින් පිටට යන ප්‍රමාණය රට ඇතුළේ ඉතුරු වුණා. ඇමරිකානු ඩොලර් බිලියන 5.1ක්. එතකොට හම්බන්තොට වරාය 1.4ට වික්කේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවුරුදු තුනකට ගත්තේ 1.5යි. දැන් ස්වෛරී බැඳුම් කරේ නිකුත් කළා මේ ළඟදි ගත්ත බිලියන 2.5. ඔය තුනම ඕන්නේ මේ ඛනිජ තෙල් ගෙන්නන්න ගිය සල්ලි මේ රට ඇතුළේ ඉතුරු වෙච්ච ප්‍රමාණයට මොකද වුණේ කියලා කාට හරි කියන්න පුළුවන්. මේ මගේ සංඛ්‍යාලේඛනයක වැරද්දක් තියෙනවා නම් ඕන කෙනෙකුට ඔප්පු කිරීමේ අභියෝගය සමග තමයි මම කියන්නේ. ඒ නිසා 2015දී ඉතුරු වෙච්ච 1894 මොකද වුණේ? අපි කියනනම් අර තෙල් මිල තිබුණා නම් ගෙවන්න එපා. එතකොට 2481ට 2016 මොකද වුණේ? 2017 1170ට මොකද වුණේ? බිලියන 5.1 යන්නේ නැතුව රටේ තිබුණ සල්ලි තිබුණා නම් ඒ සල්ලි ටිකට මොකද වුණේ? ඉතින් ඒක සමුණ්ඩාසේගේ කතාවේදී ඒකට උත්තර දෙත හැකි. ඊළඟ දවසේ කතාවේදී උත්තර දෙන්න. ඊළඟට මම අහන්නේ ඊළඟට එතකොට රාජ්‍ය ණය 2005දී රාජ්‍ය ණය ප්‍රමාණය මේ පල්බරු 2006දී රාජ්‍ය ණය ප්‍රමාණය 2222යි. අපි 2014 2005දී ඒ මහින්ද රාජපක්ෂ රට භාරගන්නකොට තිබුණු ණය ප්‍රමාණය 2222යි. 2.4 බිලියන. 2014 යුද්ධය තිබිලා ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබිලා ලෝක ආහාර අර්බුදය තිබිලා මේ සියලුම අර්බුද යටතේ ණය ගැනීමේ අවශ්‍යතාවය විශාල ලෙස තිබිලා සංවර්ධනයට සහන ආධාර සියල්ලට අපි ණය අරන් ණය බර වැඩි වෙලා තිබුණ බය ඇත්ත 7390ට. එතකොට ණය වැඩිවීම කීයද? පන්දාස් එකසිය හැට අටයි බිලියන අවුරුදු දහයකට. එක අවුරුද්දකට සාමාන්‍යයෙන් ණය වැඩි වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි බිලියන 516කින්. මහින්ද රාජපක්ෂ යුගයේ එහෙමයි ණය වැඩි වෙලා තියෙන්නේ. අර සියලු ප්‍රශ්න තිබිලා. දැන් මේ ආණ්ඩු ආවනේ අවුරුදු තුනයි 7390ට තිබුණ නොපිය වූ ණය දැන් බිලියන 10313යි. එතකොට මේ අවුරුදු තුනට 2923ක් ණය ආරම්භ තියෙනවා. අවුරුදු 10ටම මහින්ද රාජපක්ෂ යුගයේ 5168යි. අවුරුදු තුනට 2923යි කියන්නේ 3000යි. අවුරුදු තුනට 3000යි. සාමාන්‍යයෙන් එක අවුරුද්දකට බිලියනයක් බිලියන 1000ක් ණය වැඩි කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ණය වැඩි කරලා තියෙන ආණ්ඩුව සංඛ්‍යා දත්ත 90 ලංකා ඉතිහාසයේ. මොකද ඒ කාලේ සාමාන්‍යයෙන් අවුරුද්දක ණය වැඩි වෙන්නේ US ඩොලර් වලින් කිව්වොත් US ඩොලර් බිලියන 3ක් හෝ 4ක්. මේ අවුරුදු තුනේදී ණය වැඩි වෙලා තියෙනවා US ඩොලර් බිලියන 6ක් හෝ 7ක්. මේක තමයි ඇත්ත. මේ ඇත්ත සංඛ්‍යා නැතුව විකාරයක් අරගෙන හැමදාම මේ ණය බොරුවක් කියනවා. කාට හරි කියන්න පුළුවන්ද අපේ කාලේ අවුරුදු 10ට ණය වැඩි වුණේ බිලියන වලින් කිව්වොත් බිලියන 5168යි. අවුරුදු 3ට වැඩි වෙනවා බිලියන 3000. ඉතින් මේ ණය වැඩිවීම මෙලෙසින් තිබියදී ආණ්ඩුව දිගින් දිගටම රාජ්‍ය අයවැය නොපියෝ හිඟේ පියවන්න සල්ලි අච්චු ගැහුවා. අච්චු ගාලා තියෙන ප්‍රමාණය මහා බැංකු වාර්තාවේ පිටු අංක 198 2015 අච්චු ගැහුවා බිලියන 291.8ක්. 2016 අච්චු ගැහුවා බිලියන 139.9ක්. 2017 අච්චු ගැහුවා බිලියන 187.7ක්. දැන් මේ මුදල් ප්‍රමාණය එක් එක් වර්ෂයේදී රාජ්‍ය මූල්‍ය කටයුතු වල ඇතිවෙච්ච ප්‍රසාරණාත්මක බලපෑම. දැන් මගේ ප්‍රශ්නේ වෙන්නේ මෙච්චර ණය අරගෙන මෙච්චරක් විදේශ විනිමය රට ඇතුළේ ඉතුරු වෙලා මෙතරම් සල්ලි ප්‍රමාණයක් අච්චු ගැහුවේ කුමකටද? දැන් මේ රාජ්‍ය මූල්‍ය කටයුතු වල වර්ෂ අවසානයේ මහා බැංකු වාර්තාවේ වෙනම කොටසක් තියෙනවා රාජ්‍ය මූල්‍ය කටයුතු වල ප්‍රසාරණාත්මක බලපෑම. මුදල් සැපයීමට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය, බැංකු ක්‍රමයෙන් ගත්ත ප්‍රමාණය, විනාඩි තුනෙන් ඉවර කරන ගරු සභාපතිතුමනි, ඊළඟට රුපියල කඩාගෙන වැටුණා මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස. 131 තිබුණ එක 100 දැන් 60ට ආසන්නයි. 65ට වෙන එක නතර කරන්න බෑ. ඒ නිසා පමණක් ණය වැඩිවීම ණය පැටව ගහපු ආකාරයේ මහා බැංකු වාර්තාවේ 202 පිට 2015දී 2014දී රුපියල අධි ප්‍රමාණය වුණා මහින්ද රාජපක්ෂ යුගයේදී. ඒ නිසා ණය බර අඩු වුණා බිලියන 89.3කින්. ඊට පස්සේ 2015 කඩාන වන්න රුපියල රටේ ණය බර වැඩි වුණා 285.1කින්. 16දී ණය බර වැඩි වුණා 186.6කින්. 17දී ණය බර වැඩි වුණා 252.2කින්. ඔක්කොම ණය බර වැඩි වුණා රුපියල අව ප්‍රමාණය වීම නිසා බිලියන 723.9කින්. මම බැංකු වාර්තාව කියනවා 2014 බැංකු වාර්තාව පිටු 102 වසර තුරදී ප්‍රධාන විදේශ විවර මුදල් කීපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධි ප්‍රමාණය වීම සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 89.3කින් අඩුවීමට හේතුවිය. මහින්ද රාජපක්ෂ කාලේ රුපියල අධි ප්‍රමාණය වුණා, ණය ප්‍රමාණය අඩු වුණා. මහා බැංකු වාර්තාව 2015 පිටු අංකයේ 202 2015 වසර අගවන විට ප්‍රධාන විදේශ විහාර මුදල් කීපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණය වීම නිසා සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 281.1කින් වැඩිවීමට හේතුවිය. මහා බැංකු වාර්තාව 216 ප්‍රධාන විදේශ විහාර මුදල් වර්ගවලට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම හේතුවෙන් 2016 වසර අවසාන වන විට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 186.6කින් වැඩි විය. මහා බැංකු වාර්තාව 218 පිටුව අංකයේ 221 ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල යගේ අවප්‍රමාණය වීම හේතුවෙන් 2017 වසර අවසානයේ වන විට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 252 කින් වැඩි විය. එතකොට බිලියන 700 ගානකින් ණය විතරක් වැඩි වුණා. එහෙම තියෙද්දි මේ ජනතාව මත අසාමාන්‍ය ලෙස බදු පනවන මේ ඔක්කොමත් වෙලා ණයත් වැඩි වෙලා ඉතුරු වෙච්ච සල්ලිත් නැති වෙලා බදු 2015 දී බදු ආදායම 336,828යි. 2014 අපි ආණ්ඩුව බාර දෙනකොට බදු ඕනෙම ආණ්ඩුවක් යටතේ බදු වැඩි වෙනවා. රුපියල් මිලියන 1,50,352යි. එතකොට මේ අවුරුදු 10 තුලම මහින්ද රාජපක්ෂ යුගයේදී බදු වැඩි වෙලා තියෙන්නේ රුපියල් මිලියන 71,13,527කි. සාමාන්‍යයෙන් වර්ෂයකට වැඩි වෙලා තියෙන්නේ 71,352යි බදු. මෙන්න මේ ආණ්ඩු ආවට පස්සේ මිලියන 1,50,352යි දැන් 1,670,168යි. බදු වැඩිවීම අවුරුදු 3ට අර මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු 10ටම වැඩි වුණේ 71,713,524යි. මේ අවුරුදු 3ට 619,823යි. එතකොට සාමාන්‍ය ගත්තොත් එක අවුරුද්දකට මහින්ද රාජපක්ෂ යුගයේදී බදු වැඩි වෙලා තියෙන්නේ 71,352කින්. තමුන්නාසේලගේ කාලේ වැඩි වෙලා තියෙනවා 206,608කින් බදු වැඩිවීම. එතකොට තිබුණා වගේ ඔව් දැන් ඉවර කරනවා. තුන් ගුණයකින් බදු අය කරලා මේ බදු බර උසුල ගන්න බැරි ප්‍රමාණයට බදුත් තරම් ණයත් තරම් රුපියලත් වැටිලා මොකක්ද ආර්ථිකයේ කොයි විදියටද ගොඩ ගියේ කියලා පුළුවන් නම් කියන්න. මේ වැටිලා තියෙන අර්බුදයේ ස්වභාවය තේරුම් අරන් මේ රජයට ආර්ථිකය කළමනාකරණය කරන්න බැරුව ඉතා විශාල අර්බුදයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙන නිසා මේ පාර්ලිමේන්තුව සංඛ්‍යා දත්ත සහිතව මේ රටේ ඇති වෙලා තියෙන මේ මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රබුද්ධ සාකච්ඡා මණ්ඩපයක් බවට පත් කරලා මේ රට බේර ගැනීම සඳහා මේ රටට අහිතකර ගිවිසුම් නතර කරලා අවලාද නැගීම බොරු කීම නතර කරලා රටේ යථාර්ථයට මුහුණ දෙන්න කියන ටික කියමින් මගේ වචන කීපය අවසන්
කරනවා.
ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ බන්දුල ශූරින්ගේ ඉතාම දීර්ඝ කතාවෙන් පස්සේ මටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුමාට අපි මතක් කරලා දෙනවා එදා අධිකරණ නියෝගයක් නිකුත් කරලත් එතුමාලාගේ කාලෙදී ඉන්ධන මිල අඩු කරන්න කියලා එතුමාට ඒව අද අමතක වෙලා තියෙනවා. එදා හලාවත වැල්ලට ඇවිල්ලා අහිංසක අසරණ ධීවර ජනතාව එදා ඉන්ධන මිල අඩු කරලා ඒ ජනතාවගේ පවුල් රැකබලාගන්න සහනයක් දෙන්න කියනකොට ඔළුවට වෙඩි තියලා ඒ කරපු මහ විනාශය අද එතුමාලාට අමතක වෙලා කතා කරන එක ගැන අපිට පුදුම වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම එතුමාගේ තර්ක තියන්නේ 2500න් මැරෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන තර්කය මුළු රටම දන්නවා. ඒ හින්දා එතුමා හැම වෙලාවෙම ඇවිල්ලා එතුමාගේ සංඛ්‍යා ලේඛන මේ සභාවට ඉදිරිපත් කළා. ඒක දහස් වාරයක් නෙමෙයි ලක්ෂ වාරයක් නැවත කියෙව්වොත් ඒක ඔප්පු වෙනවයි කියලා හිතාගෙන තමයි එතුමා කතා කරන්නේ. නමුත් එතුමාට අපි කියන්න ඕනේ විශේෂයෙන්ම තෙල් මිල ගැන කතා කරනකොට තෙල් මිලේ යථාර්ථය මේ ජනතාව දන්නවා. ඔබතුමා පුළුවන් නම් බොරු කියන්න හලාවත ගිහිල්ලා එදා අහිංසක ධීවර ජනතාව ඒ සහනේ ඉල්ලපුවම වෙඩි තිබ්බේ නැද්ද, මර්ධනය කරේ නැද්ද කියලා තුවාලුනේ කී දෙනාද කියලා ඔබතුමා එහෙම කරේ නැත්තම් කියන්න. එදා උසාවි නියෝග ආපුවම ඒව අඩු කරන්න නැතුව කරපු විනාශය ඔබතුමාට අමතක වෙලා අද ඒක මතක් කරන්න නැතුව මේ විදියට කතා කරන එක ඔබතුමාගේ හිතට එකගව එහෙම කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. විශේෂයෙන්ම අද වෙනකොට මේ රටේ ණය ප්‍රමාණය විශේෂයෙන්ම අපේ මංගල සමරවීර ඇමැතිතුමා ඉතාම පැහැදිලිව එතුමා කියලා තිබුණා රාජපක්ෂ වරුන් කොච්චර මේ රටේ ණය වැඩි කරාද කියලා. ඒ ණය අරගෙන හම්බන්තොට මත්තල වැනි සුදු අලිය හදලා අවුරුදු ගණනාවක් ඒ වලින් ආදායම් ගන්න නැතුව තමන්ගේ ගජ මිතුරන්ට මේ රසේ පෝසතුන් වෙන්න දීලා මේ රටට කරපු විනාශය එතුමාට අද අමතක වීම පුදුමයක් නොවේ. මොකද එතුමාලා කතා කරන්නේ නැවතත් බලයට එන්න. අද වියත් මග කියලා එනවා. වියත් මග දිගේ එන්නේ තුවක්කුකරුවෙක් අන්තිමට. වියත් මග ඇවිල්ලා තියෙන්නේ මේ රටේ තුවක්කුකරුව ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය බලලා මේ රටේ ඒකාධිපතිය එදා අපි නැවතුව 2015 බිහිවෙන එක ඒක නැවතත් ආරම්භ කරලා මේ රටේ ඒකාධිපතිවාදයට යන්න. එහෙනම් අපි දන්නවා මේ රටට කරලා තියෙන විනාශය, මේ රටට කරන්න හදන විනාශය අපි දන්නවා. එහෙනම් ජනතාව මුලා කරලා යම් දෙයක් බොරුවක් ඒක නැවත නැවත කියලා ඒක සත්‍යයක් කරන්න ඒ හදන ඒ උත්සාහය අපි පරාජය කරන්න හැම වෙලාවෙම කටයුතු කරනවා. විශේෂයෙන්ම එතුමා කිව්වා මේ ශ්‍රී ලංකා සිංගප්පූරුව නිදහස් වෙළඳ ගිවිසුම ගැන එතුමාගේ තර්කය අනුව වෙලාකට සිංගප්පූරුවේ කිසිම තැනක ඉඩක් නැහැ. මොකද ඉන්දියාවෙන් පකිස්ථානයෙන් බංගලාදේශයෙන් ඔක්කොම සිංගප්පූරුව පුරෝලා ඉවරයි. සිංගප්පූරුව පුරෝලා ඉන්න ඒ ඉන්දියානුව පකිස්ථානුව බංගලාදේශයේ ඔක්කොම මිනිස්සු අද සිංගප්පූරුවේ තියෙන ඒ ආර්ථික ශක්තිය අතහැරලා ලංකාවට පයින්ද බලාගෙන ඉන්නවා. ඒක තමයි තර්කය. ඉතින් ඒ වගේ තර්ක විතර්ක කරන්න පුළුවන්. ඒ තර්ක විතර්ක කරලා 2500න් ජීවත් වෙන්න පුළුවන් කියන තර්ක ඒ මැතුරුවාම ඒක සත්‍යයක් වෙන එක නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම එතුමාට කියනවා විශේෂයෙන්ම අපි දන්නවා ඔබතුමාලා කරපු දේ. ඔබතුමාලා බලේ ඉන්න කාලේ ඔබතුමා කතා කරා ඔබතුමාලා බලේ ඉන්න කාලේ රුපියල අගය ශක්තිමත් වුණයි කියලා. නමුත් පුළුවන් නම් තර්ක කරන්න ඔබතුමාලා බලය 2005 ගන්නකොට රුපියල යගේ කීයද තිබුණේ, ඔබතුමාලා යනකොට කීයද තිබුණේ කියලා පුළුවන් නම් තර්ක කරන්න කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ හින්දා බොරු තර්ක කරන්න එපා. නිකන් මේ ඇමතිතුමෝ හිටපු. ඒ හින්දා අපි දන්නවා ඔබතුමාගේ තර්ක මොනවාද කියලා. ඒ හින්දා මට ලබා දීපු කෙටි කාලෙත් ඔබතුමාගේ තර්කවලට මම පොඩි උත්තරයක් දුන්නේ. මම අනිත් දවසේ ඉතාම දීර්ඝ උත්තරයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා කියමින් මම කතාව අවසන්
කරනවා. හොඬකොල්ල ගෞරව ශ්‍රීධර.
ආනන්ද කුමාර. ගෞරව තලමයි தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, இன்றைய தினம் இச்சபையிலே கொண்டு வரப்பட்டிருக்கின்ற தலைப்புக்கு மேலதிகமாக கிளிநொச்சி மாவட்டத்தினுடைய
சுசீதா விஜயமான் தூதச்சேயா
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தலைப்புக்கு மேலதிகமாக நேற்றைய தினம் கிளிநொச்சியிலே இடம்பெற்றிருக்கிற ஒரு விடயத்தை நான் பதிவு செய்ய தங்களிடம் அனுமதி கேட்கிறேன். மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற கேப்டன் நேஷனல் வங்கியினுடைய உதவி முகாமையாளரும் அவரோடு இணைந்த ஒரு உத்தியோகத்தரும் முள்ளிவாய்க்கால் நினைவு தினத்திற்காக அவர்கள் அஞ்சலி செலுத்தினார்கள் என்ற காரணத்திற்காக கொழும்பிலே இருக்கிற தலைமையகம் அவர்களை பணியிலே இருந்து இடைநிறுத்தியிருக்கிறது. முள்ளிவாய்க்கால் படுகொலை என்பது உலகம் அறிந்தது. 20ஆம் நூற்றாண்டில் நடைபெற்ற ஒரு பெரிய மனித பேரவலம் நிறைந்த இனப்படுகொலையாகும். ருவாண்டா, பொஸ்னியா போன்ற நாடுகளிலே ஏற்பட்ட மனித படுகொலைகளுக்கு ஈடாக 20ஆம் நூற்றாண்டிலே மனித நாகரிகம் வெட்கி தலைகுனியக்கூடிய அளவிற்கு இலங்கையிலே தமிழர்கள் மீது மேற்கொள்ளப்பட்ட ஒரு பாரிய இனப்படுகொலை. அவ்வாறான இனப்படுகொலையிலே 146,000 மேற்பட்ட மக்கள் காணாமல் போயும் கொன்றளிக்கப்பட்டிருக்கிறார்கள் என்பதை நல்லிணக்க ஆணைக்குழுவுக்கு முன்னால் அப்போதைய மன்னார் ஆயர் அதிவணக்கத்துக்குரிய ராயப்பு யோசப் அவர்கள் தன்னுடைய சாட்சியத்தை வழங்கியிருந்தார். முள்ளிவாய்க்காலே இறுதியுத்தம் நடைபெறுகிற பொழுது மக்கள் அங்கே 4 லட்சத்துக்கு மேற்பட்ட மக்கள் இருக்கிற பொழுது 75,000 பேருக்குத்தான் மஹிந்த ராஜபக்ச அரசும் அவரோடு இணைந்த அவருடைய சகோதரன் கோத்தபாயவும் உணவு அனுப்பினார்கள். இதனால் உணவில்லாமல் செல் குண்டுகளுக்கும் பொஸ்பரஸ் குண்டுகளுக்கும் கொத்தணி குண்டுகளுக்கும் அந்த மக்கள் பட்டினியாலும் செத்த வரலாற்றை இந்த உலகத்திலே முழு பேருக்கும் தெரியும். இப்பொழுது இந்த நாட்டிலே ஒரு நல்லிணக்க அரசு ஏற்படுத்தப்பட்டிருக்கிற இந்த சூழலில் ஏற்படுத்தப்பட்டிருப்பதாக கூறப்படுகின்ற இந்த நிலையில் மக்கள் தங்களுடைய இறந்து போன உறவுகளுக்காக 2015 வரை சுதந்திரமாக அவர்கள் சென்று இறந்து போன தங்கள் உறவுகளுக்காக ஒரு அஞ்சலி செய்வதற்கு அல்லது அவர்களை நினைவு கூறுவதற்கு அனுமதி இந்த நாட்டிலே வழங்கப்பட்டிருக்கவில்லை. 2015 பிற்பாடுதான் மெல்ல மெல்ல அந்த அனுமதி அந்த மக்களுக்கு வழங்கப்பட்டது. வடக்கு மாகாண சபையினுடைய கௌரவ முதலமைச்சர் விக்னேஸ்வரன் அவர்களுடைய தலைமையிலே 2015, 2016, 2017 இந்த வணக்க நிகழ்வுகள் நடைபெற்றது. இம்முறை யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்களும் இணைந்து ஒட்டுமொத்த மக்களும் அணியாக திரண்டு தங்களுக்கு ஏற்பட்ட அவலங்களையும் தங்கள் உறவுகளை நினைத்து அவர்கள் தீபங்களை ஏற்றி வணக்கம் செலுத்தினார்கள். அவ்வாறான தன்னுடைய சகோதரத்தை, தன்னுடைய உறவை, தன்னுடைய தாய் தந்தையை இழந்த ஒரு வங்கியினுடைய உதவி முகாமியாளர், அந்த வங்கியிலே பணிபுரிகின்ற ஊழியர்கள் அந்த இடத்திலே வணக்கம் ஒரு தீபங்களை ஏற்றி வணக்கம் செலுத்துகிற உரிமை இந்த நாட்டிலே இல்லை என்றால் அவர்கள் எவ்வாறு இந்த நாட்டின் பிரஜைகளாக வாழ முடியும்? அவர்கள் தடுக்கப்பட்டிருக்கிறார்கள். உடனடியாகவே கொழும்பின் மத்திய நிலையத்தில் இருந்து அந்த கெட்டன் நேஷனல் வங்கியினுடைய உதவி முகாமியாளரும் ஏனைய ஒரு பணியாளரும் இடைநிறுத்தப்பட்டிருக்கிறார்கள். ஏனையவர்களும் பதவி நீக்கம் செய்யப்படுவார்கள் என அறிவித்தல் வழங்கப்பட்டிருக்கிறது. அப்படியானால் இந்த கெட்டன் நேஷனல் வங்கி என்பது ஒரு சிங்கள வங்கியா? அது தமிழர்களுக்குரியது இல்லையா? இந்த நாட்டிலே வாழுகிற ஏனைய மக்களுக்கான உரித்தான வங்கி இல்லையா? இது ஒரு இனவாத அடிப்படையில் உருவாக்கப்பட்ட வங்கியா? அப்படியான வங்கியை நீங்கள் வடக்கு கிழக்கிலே மூடிவிடுங்கள். அந்த வங்கி அந்த நாட்டிலே அந்த மக்களுக்கு தேவையில்லை. அவர்களுடைய வெளிநாடுகளில் இருந்து வருகிற அந்நிய செலாவணியை உறிஞ்சி எடுப்பதற்கும் அந்த மக்களுடைய பணத்தை உறிஞ்சி அவர்களை அநாதரவாக்குவதற்கும் முயற்சிக்கின்ற இந்த கெட்டன் நேஷனல் வங்கி தன்னுடைய இறந்து போன உறவுகளுக்கு வணக்கம் செலுத்துகின்றவர்களை தடுக்கின்ற உரிமையை இந்த வங்கிக்கு யார் வழங்கியிருக்கிறார்கள்? ஆகவே தயவுசெய்து கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டிலே அழிந்து போன ஒரு மக்கள் சார்பாக, சாம்பல் மேடுகளில் இருந்து தங்களுடைய குழந்தைகளை தேடுகின்ற உறவுகள் சார்பாக, இன்றும் தங்களுடைய சொந்த நிலங்களுக்கு செல்ல முடியாமல் கொட்டகைகளிலே போராட்டம் நடத்துகின்ற மக்கள் சார்பாக, காணாமல் போன தங்களுடைய கைகளால் ஒப்படைத்த உறவுகளை தேடுகின்ற அந்த குடும்பத்தவர் சார்பாக நான் இந்த இடத்திலே கேட்கிறேன், ஒரு வங்கி ஊழியர் அல்லது ஒரு பாடசாலை அதிபர் அல்லது ஒரு அரச உத்தியோகத்தர் தன்னுடைய உறவை நினைத்து கண்ணீர் விடுகின்ற உரிமை அவருக்கு இல்லை என்றால் இந்த நாட்டினுடைய நல்லிணக்கம் என்பது என்ன? இந்த நாட்டினுடைய இன தேசியம் என்பது என்ன? நல்லிணக்கம், தேசிய ஒருங்கிணைப்பு என்கிற அமைச்சை முதலிலே மூடிவிடுங்கள். அதற்கு ஒரு அமைச்சர் தேவையில்லை. அதற்கு ஜனாதிபதியும் அமைச்சராக இருக்க தேவையில்லை. கௌரவ மனோகணேசன் அமைச்சர் அவர்களும் இதற்கு இருக்க தேவையில்லை. காரணம் ஏனென்றால் இந்த நாட்டிலே தன்னுடைய உறவுக்காக கண்ணீர் விடுகின்றவர்களை சிங்கள பௌத்த பேரினவாத கண்ணோடு பார்த்து அவர்களை நிறுத்துகின்ற உரிமை அவர்களுக்கு இருக்கிறதென்றால் இது ஒரு மிகக்கூடிய அநியாயம். ஆகவே இந்த சிங்கள வன்முறைகளோடும் சிங்கள ஏகாதிபத்திய சிந்தனைகளோடும் சிங்கள பௌத்த மேலாதிக்க சிந்தனையோடும் இருக்கிற ஹெட்டன் நேஷனல் வங்கியை வடகிழக்கிலே முதலில் மூடிவிடுங்கள். மூடிவிட்டு அதற்கு பிற்பாடு நீங்கள் ஏனைய வங்கிகள் இயங்குவது பற்றி நாங்கள் சிந்திக்கலாம். நான் இந்த நிகழ்வை இந்த சபையினூடாக வன்மையாக கண்டிக்கிறேன். உடனடியாக அந்த உதவி முகாமியாளருக்கும் அவரோடு இணைந்தவர்களுக்கும் வேலை வழங்கப்பட வேண்டும். அவருடைய வேலை நிறுத்தப்படக்கூடாது. இங்கே சபையின் முதல்வர் அவர்கள் இருக்கிறார். இங்கே இருக்கின்ற இந்த சபையினூடாக நான் இந்த கோரிக்கையை முன்வைக்கிறேன். இது ஒரு மிக அநியாயம். நடந்து முடிந்த இனப்படுகொலையை மறைக்கும் வகையிலே இந்த செயல்பாடுகள் முன்னெடுக்கப்படக்கூடாது. இது ஒரு இனப்படுகொலை நடந்தது என்பதை நீங்கள் எப்பொழுது ஏற்றுக்கொள்கிறீர்களோ அப்பொழுதுதான் இந்த நாட்டிலே நீதியும் நியாயமும் சமாதானமும் நிலவும் என்பதையும் நான் இந்த இடத்திலே குறிப்பிடுகிறேன். அதேபோல எங்களுடைய இலங்கை தமிழரசு கட்சியினுடைய மத்திய செயற்குழு உறுப்பினர் கருப்பையா ஜெயக்குமார் அவர்கள், இவர் முன்னாள் போராளி, இவருடைய ஒரு காலை இந்த போராட்டத்திலே அவர் இழந்தவர், ஒரு மாற்றுத்திறனாளி. இவர் கிளிநொச்சியினுடைய சேவை சந்தையிலே ஒரு வர்த்தகர். அதனை விட இவர் கிளிநொச்சி மாவட்ட கிராம அபிவிருத்தி சங்கங்களுடைய சமாசத்தின் தலைவராகவும் இருக்கிறார். இவ்வாறான ஒருவர் நாளை மறுதினம் 4வது மாடிக்கு அழைக்கப்பட்டிருக்கிறார். இவர் ஏற்கனவே 2 தடவைகள் அழைக்கப்பட்டிருந்தார். தொடர்ந்தும் இவர் அழைக்கப்படுகிறார். எங்களுடைய இலங்கை தமிழரசு கட்சியின் மத்திய செயற்குழு உறுப்பினரான ஜெயக்குமார் ஏன் இவ்வாறு அழைக்கப்படுகிறார்? முன்னாள் போராளிகள் ஏன் இவ்வாறு வஞ்சிக்கப்படுகிறார்கள்? இந்த நாட்டிலே அவர்கள் வாழுகிற உரிமை இல்லையா? பல போராளிகள் நோயால் இறக்கிறார்கள். போராட்டத்தில் இருந்தவர்கள் சிறையில் இருந்து வந்து 4-5 வருடங்களில் அவர்கள் திடீர் திடீரென்று இறந்து போகிறார்கள். விஷ ஊசி ஏற்றப்பட்டதாக கூட ஒரு காலத்தில் ஆய்வுகள் நடந்தது, அது கூட கிடப்பிலே போடப்பட்டிருக்கிறது. ஆனால் அவருடைய வாழ்க்கை கேள்விக்குறியாக இருக்கிறது. நாளாந்தம் முன்னாள் போராளிகளுடைய வாழ்க்கையிலே ஒரு சூன்யம் நிறைந்த வாழ்க்கை காணப்படுகிறது. இவ்வாறு இருக்கிற பொழுது இருக்கிறவர்களும் விசாரணை என்ற பெயரில் 4-ம் மாடி 2-ம் மாடி என்று அழைக்கப்பட்டால் இந்த நாட்டினுடைய நல்லிணக்கம் எங்கே செல்கிறது? நான் நினைக்கிறேன், இப்பொழுது அரசியல் தீர்வுமின்றி அந்த மக்களுக்கான வாழ்க்கைக்கான எதிர்கால நம்பிக்கையுமின்றி இவர்கள் கிடப்பிலே போடப்படுகிற ஒரு சூழலை மாற்றி அமையுங்கள். முதல்ல தேசிய நல்லிணக்கம் என்பதையும் இன ஒற்றுமை என்பதையும் வெறும் வாய் சொற்களால் இல்லாமல் ஒவ்வொரு சிங்கள தேசிய தலைமை மகனும் ஒவ்வொரு சிங்கள அரசியல் தலைவர்களும் நீங்கள் முதல்ல சிந்திக்க வேண்டும். இந்த நாட்டில் என்ன நடந்திருக்கிறது? இந்த நாட்டில் என்ன நடந்து முடிந்திருக்கிறது? முதல்ல என்ன தேவை? நல்லிணக்கம் வெறும் வாய்களில் பேச முடியாது. யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்கள் இந்த முள்ளிவாய்க்கால் தினத்தை கொண்டாடிய விதத்தை பல்கலைக்கழக ஆசிய சங்கம் கண்டிக்கிறது. இலங்கையினுடைய பல்கலைக்கழக ஆசிய சங்கம் கண்டிக்கிறது. என்ன காரணம் என்று கேட்டால் அவர்கள் நல்லிணக்கத்துக்கு குந்தகமாக இருக்கிறார்களாம். ஆனால் அதே நேரம் ஒரு வங்கியிலே தன்னுடைய உறவுகளுக்காக விளக்கேந்தியவரை ஹெட் நேஷனல் வங்கி நிறுத்தியிருக்கிறது. இது நல்லிணக்கத்துக்கு குந்தகம் இல்லையா? சரத் பொன்சேகா சொல்கிறார், பிரபாகரனை பற்றி மக்களுக்கு தெரியும். தமிழ் மக்களுக்கு நல்லாக தெரியும், பிரபாகரன் தங்களுடைய தேசிய விடுதலை வீரன், அவர் தங்களுடைய தலைவன், தங்களுக்காக போராடிய ஒரு சிறந்த போராளி என்பது அவர்களுக்கு தெரியும். சிங்கள மக்கள் அதனை மாற்றாக பார்க்கலாம். ஆனால் தமிழர்களை பொறுத்தவரை அவர் ஒரு ஆபத் வாய்ந்தவர், அவருடைய வாழ்வுக்காக போராடிய ஒரு போராளி. ஆகவே ஒவ்வொருவரும் ஒவ்வொரு கருத்துக்களை சொல்கிறார்கள். ஜனாதிபதி அவர்கள் நாட்டிலே இராணுவத்தினுடைய வெற்றி விழாவை கொண்டாடி அவர்களுக்கு இராணுவத்தை நான் காட்டி கொடுக்க மாட்டேன் என்று சொல்கிறார். சரி, அவர் ஒரு சிங்கள பொதுமகனாக, சிங்கள மக்களுடைய தலைவனாக, அவருடைய கருத்து சரி. ஆனால் தமிழர்களுக்கு நடந்த அவலங்களை, தமிழர்கள் மீது புரியப்பட்ட இனப்படுகொலைகள், தமிழர்களுக்கு நடந்த அநியாயங்களுக்கு இதுவரை நீதியை பெற்றுக் கொடுப்பதற்கு ஜனாதிபதியினுடைய முன்னேற்றம் என்ன? ஆகவே தான் இந்த சபையினூடாக நான் கேட்கிறேன், தொடர்ந்தும் இந்த நாட்டிலே இவ்வாறான அநியாயங்கள் நடந்து கொண்டே இருக்கிறது. இந்த நாட்டில் இருக்கிறவர்கள் நீதியின் பால் பட்டு சிந்தியுங்கள். இன்னும் இந்த நீதியும் உங்களுடைய இதயத்திலே தமிழ் மக்களுக்கு ஒரு பிரச்சனை இருக்கிறது, அவருடைய பிரச்சனை தீர்க்கப்பட வேண்டும். அந்த பிரச்சனை தீர்க்கப்படாத வரைக்கும் இந்த நாடு உருப்பட போவதில்லை என்பதை எந்த ஒரு சிங்கள தலைவரும் சிந்திக்காத வரையும் இந்த நாட்டிலே பொறியோடி போயிருக்கின்ற பிரச்சனை வளர்ந்து கொண்டே இருக்கும். ஆகவே தயவு செய்து இந்த வங்கி ஊழியர்களுடைய நிலையையும் எங்களுடைய கட்சியினுடைய மத்திய குழு உறுப்பினருடைய நிலையை நான் இந்த இடத்திலே பதிவு செய்து இந்த நாட்டிலே இருக்கின்ற மக்களுடைய பிரச்சனைகளில் முதலாவது தமிழர்களுடைய இனப்பிரச்சனையை தீர்ப்பதற்கு இந்த அரசும் நல்லிணக்கம் பேசுகின்றவர்களும் முதலில் தயாராகுங்கள். இல்லை என்றால் நாங்கள் வெறுமனே மக்களிடம் அபிப்பிராய வாக்கெடுப்பு நடத்துவதை தவிர தமிழர்களும் சிங்களவர்களும் இந்த நாட்டிலே சேர்ந்து வாழ முடியுமா என்பதற்கான வாக்கெடுப்பை நடத்த தயாராகுங்கள். இதுதான் இந்த நாட்டினுடைய சரியான நீதியாக அமையும் என்று கூறி நிறைவு செய்கிறேன். நன்றி.
தேங்க்யூ ஹானரபிள் மெம்பர். மீலாங்கிட்ட விஜயபால ஹெட்டி அரைச்சி கருமான் தீத்துமா ஓத்துமாட்ட வினாடி தாகத்துற காலையாக்தியும்
கரு மூலாசனை மந்திரி துமியனி மாயஸ்துதிவாந்த வேணவா விசேஷம் மே அவஸ்தாவே கத்திகளைஸ்வன துபுனாத் கரு சபாநாயக துமாட்ட நொப்பமினி கரு மந்திரி வரேக் வெனுவேன் மே அவஸ்தாவ லபாதீம சம்பந்தேன் மாயஸ்துதிவாந்த வேணவா விசேஷம் மட்ட பெற கதா கருப்பு மாஹித்தனோ ஸ்ரீ நேஸ்வரன் கரு மந்திரிதுமா பிரகாச கருப்பு காரணி பிலிபந்தவத் ரஜே ஹட்டியட் அப்பி அவதானி உமுக்கர்னோ முகது இத்தனை சித்த வெள்ளத்தின் பௌத்கலிக பேங்குவாக் ஹட் நேஷனல் பேங்குவோ கியான்னு இக்க ரஜ கெலிம்ப மெதிஹத்தின பேங்குவாக் நிமே நமுத் யம் யம் கட்டியூத்து பிலிபந்தவ இக்சத் ஜாதிக பக்ஷே ஹட்டியட்டத் வர்த்தமான ரஜே ஹட்டியட்டத் அப்பி தெமல ஜனதா வகேம முஸ்லிம் ஏவகேம சிங்கள ஜனதாவகே ஐதிவாசிகம் வெனுவேன் பெனிஹிட்டினவா மே ஜாத்தின் அத்தர் சங்கிதியாவாக் அதிக்கரண்டு தம்மை அப்பி நிரந்தரேம் கட்டியூத்து கரான் இக பகுகிய ரஜேட்டேக்க கரண்ட பெருவுனா யுத்தே ஜயகிரகணே கராத் அவுருத்து திஹக யுத்தே துளிம் பீடாவட்ட பத்திரிச்ச ஜனதாவட்ட அவுருது தாயக்கியன கெட்டிகாலே அக்துல சியல் பிரஸ்தோல்ட விசுந்தும் தேன்ன பெருவுனாத் அடு யம் யம் தேவால் அப்பி விசுதான்னட்ட பலாபுருத்துவேனோ ஹபை இக்கிய அன்னட்டோன மேரட்ட ஏக்கிய பாவே வெனுவேன் பௌமிக அகண்டதாவே வெனுவேன் கௌருஹரி பிரகாச நிகுத்கரணவனாங் ரஜையாக் ஹட்டியட்ட மங்கித்தனோ ஆண்டுக்குளம் விவஸ்தாவட்ட பக்ஷ அத்த உசப்பு ஏக்கம ஏ பிலிபந்தவ அவதானியம் கரலா ஏக்கட திவ்ரும சக பிரதிஜா தீபு மஞ்சித்தானி மந்திரி வரும் மகாஜன நியோஜித்தின் ஹட்டியட்ட அப்ப ஏ பிலிபந்தவ விசேஷம் சலக்கில்லட்ட பத் වෙනවා මොකද අපි දන්නවා ගරු සිවාජි ලිංගම් වගේ බරු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශත් එක්ක නැවත මේ රටේ ජාතිවාදයක් අවසන්නට ආණ්ඩුවක් හැටියට අපට ඉඩ දෙන්න බෑ එසා රජයක් හැටියට අපි විශේෂයෙන් මේ පිළිබඳව දැඩි සැලකිලිමත් වෙනවා හැබැයි මුස්ලිම් සිංහල දෙමළ ජනතාවගේ හැම කෙනාගේම අයිතිවාසිකම් වෙනුවෙන් මේ රජය නිරන්තරයෙන් පෙනී සිටිනවා කියන පණිවිඩය මා විශේෂයෙන්ම රජය වෙනුවෙන් ප්‍රකාශ කළ යුතු වෙනවා ඒ වගේ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියන් අපේ ගරු හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ මැතිවරයෙක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මගෙත් ආර්ථික විද්‍යාව ගුරුවරයෙක් එතුමාගේ සම්මන්ත්‍රණ වලටත් මා එදා ගියා. හැබැයි මතක තියාගන්නට ඕනේ එතුමා කියන සියලු කාරණා වර්තමාන මේ විපක්ෂයේ ඉඳලා එකපද්දි ඉඳලා එතුමා කියන සියලු කාරණා වලට අපට එකගෙන්න අර නිරෝෂන් පෙරේරා ගරු මන්ත්‍රීතුමා උත්තර දුන්නා සමහර කාරණා වලට එතුමා තමයි මේ රටේ මං හිතනවා ආර්ථිකය පිළිබඳ අමුතුම දේවල් කියපු කෙනෙක්. රුපියල් 2500කට පවුලේ 4 දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා කටයුතු කරපු රටක් මුදල් කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඒ විතරක් නෙමෙයි එදා ඔබතුමන්ලා කටයුතු කරද්දී මුදල් අමාත්‍යාංශය විතරක් ඇමතිවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජාතික වියදමින් ජාතික අයවැය ලේකණෙන් 62%ක් අරගෙන හිටියේ එතුමා ඇතුළු කණ්ඩායම. කවදාවත් ඒ පිළිබඳව කතා කරන්න එතුමන්ලට ඉඩක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි මම අහනවා 107ක් දක්වා 2014 වෙනකොට 2013 වෙනකොට තිබුණනම් ආර්ථික වර්ධනය එක පාට අවුරුදු 3කින් 3.1%ට බහින්න තරම් මොන වගේ ප්‍රතිහාරයක් වෙලාද කියලා මම දන්නේ නැහැ. නමුත් මම කියනවා පට්ටපල් බොරු සමහර කාරණා ඒවා පසුව වෙනස් වුණා. මහ බැංකුවේ රවි කරුණානායක මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ප්‍රකාශ කරා සමහර දත්තයන් මහ බැංකුව දීපු දත්තයනුත් සමහර ඒවා අපිට පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි එතුමා කතා කරලා කිව්වා අපි දන්නවා මේ රටේ තෙල් මිල පිළිබඳව කතා කළා මේ තෙල් මිලෙන් ලැබෙන ලාභය මොකද්ද කරන්න කියලා. නමුත් පැහැදිලිව කියන්නට ඕන ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි මොකද අපි දන්නවා මේ රටේ මේ හැම රජයක්ම අපි දන්නවා ආනායන අපනයන මත රැඳිලා තියෙන ආර්ථිකයක් අපිට තියෙන්නේ. තේ රබර් පොල්ල වටිනාකම අද නැති වුණත් ඒ විතරක් නෙමෙයි අපි අද තියෙන්නේ විදේශ රැකියාව වලින් ලබා ගන්න ආදායම පළමු ස්ථානයකට තියෙන්නේ. දෙවැනි ස්ථානයට තියෙන්නේ මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඇඟලුම් කර්මාන්තය තුන්වෙනි ස්ථානයට සංචාරක ව්‍යාපාරය ඊට පස්සේ තමයි හැම එකක්ම තිබෙන්නේ. එහෙමනම් අපිට මේ රටේ ජනතාවට මේ රටේ 2 කෝටි 10 ලක්ෂයක් ජනතාවට අපි සුබ සාධනය කරන රාජ්‍යයක්. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට වඩා සුබ සාධනය පහුගිය අවුරුදු 3ක තුල ඉතාමත් හොඳින් ඉෂ්ට කරපු රාජ්‍යයක්. 14 ලක්ෂයක් පවුල් වලට සමෘද්ධිය බෙදෙන ගමන් 2006 දීමනාව ජේෂ්ඨ වැඩිහිටියන්ට දෙන ගමන් කවදාවත් විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමහර වෙලාවට හිතන්න බැරි වෙච්ච රුපියල් 20,000ක ගැබිනි මාතාවන්ට මාළුකුවට කතා කරන මන්ද පෝෂණය ගැන නමුත් ගැබිනි මාතාවකට බිත්තරයක් කන්න අතේ පිච්චේ නැතු ඉන්න අහිංසක ගැබිනි මාතාවට රුපියල් 20,000ක් මාස 10ක් තුල ලබා දෙන්න තරම් කාරුණික වෙච්ච ආණ්ඩුවක් අපි. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා තෙල් මිලෙන් අපි එදා තෙල් මිල අඩු කරනක රුපියල් 33ක් අඩු කරනකොට එදා 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ කවුරු මොනව කිව්වත් ස්කූටරය වෙන්න පුළුවන් ත්‍රී වීලරය වෙන්න පුළුවන් කාර් මෝටරත් ඒ වෙන්න පුළුවන් සෙඩ් එකට ගිහිල්ලා බලවෙන ලීටරේ ගහනකොට රුපියල් 33ක් සාක්කුවේ දාගත් ඉතුරු වෙලා දෙවෙනි ලීටරේ ගහනකොට රුපියල් 66ක් සාක්කුවේ දාගත්තා තුන්වෙනි ලීටරේ ගහනකොට රුපියල් 100කට රුපියලක් සෙඩ් එකට දීලා රුපියල් 100ක් සාක්කුවේ දාගන්න තරම් තෙල් මිල අඩු වෙච්ච යුගයක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි ක්‍රියාත්මක කරේ දැන් අහනවා මේ තෙල් මිල අඩු වෙනකොට විශේෂයෙන්ම අඩු කරන්නේ නැත්තේ මොකද කියලා අඩු කරන්න පුළුවන් හැබැයි අපේ අම්මගේ තාත්තගේ බූදලෙන් එහෙම නැත්නම් අපේ බන්දුල ගුණවර්ධන මහත්තයලගේ මුතුන් මිත්තන් හරිහම්බරු සල්ලි වලින් මේවා රටේ ජනතාවගේ සමෘද්ධියට අර මම කියපු සුබ සාධන වලට අපි දන්නවා බෙහෙත් වර්ග 48ක මිල අඩු වෙනකොට ඒවට අපිට යම් පාඩුවක් වෙනවා නෑ ඒවා පියව ගන්න ඕන ඇස් කාචය නොමිල දෙනකොට රුපියල් 30,40,000ට ඇස් කාචය කඩෙන් ගන්න කෙනාට අහිංසක අම්මට තාත්තට මං හිතනවා ඒක ලබා දෙනකොට නොමිලේ ස්ටෙන්ට් වගේ රුපියල් 1,05,000කට ලබා දෙනකොට 3 ලක්ෂයකට ආසන්න මුදලකට දෙනකොට ටෙන්ස්ටෙන් 4ක් දානකොට රුපියල් 1,12,000ක් ගෙවනකොට තමහර වෙලාවට නොමිලේ මේක ක්‍රියාත්මක වෙනකොට ඒ ලැබෙන පාඩුව පියව ගන්න අපට කොහෙන් ඔයා ඔබතුමා ඉන්න පාඩුවේ බුරන්නේ නැතු ඉන්නකෝ මෙතන බුරන්න එපා
නිකම් බුරන්නේ නැතු ඉන්න මන්ත්‍රීතුමා හැම එකකටම කතා කරනවා ඕනේ එකකට කතා කරන නැති එකකට කතා කරනවා වෙලාව දෙන්න මගේ විනාඩි 5ක් පුළුවන් නම් කතා කරන්නකෝ කතා කරන්න දන්න කෙහෙම් මලකුත් නැහැ තම තම දන නන පමණින් දන ගත යුතු කියන මගෙන් දෙන්න විනාඩි 5ක් ඕන නම් දරු මුලාසනේ මන්ත්‍රීතුමනි මෙතුමාට කතා කරන්න එපයි කියන්නේ අපි බොහොම සාවධාන වහන් හිටිය බන්දුල ගුණවර්ධන මැතිතුමා කතා කරනකොට ශිෂ්ටභාවය තියෙන්න ඕන මතක තියාගන්න ඕන ඉගෙන ගන්න මම කලින් කිව්වා වගේ අපි තමුන්නාන්සේට මොකුත් කියන්න ඉගෙන ගන්න කියලා අපි කියනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නවක මන්ත්‍රීවරු අපිත් නවක මන්ත්‍රීවරු හැබැයි අපි බොහෝ දේවල් ඉගෙනගෙන තියෙන මේක විනයක් තියෙන්නට ඕන ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නට ඕන 45 ලක්ෂයකට සුරක්ෂා රක්ෂණය දෙනකොට මේව දෙන්නේ කොහෙද මේව රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් එහෙම නැත්නම් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ බුදලෙන් ගේන්න නෙමෙයි. හැබැයි මේවට අපිට තියෙන්නට ඕන ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන්කමක් අපිට තියෙන්නට ඕන. ඒ නිසා තෙල් මිලෙන් යම්කිසි වාසියක් ලැබුණත් ඒ වාසිය දෙන්නේ ජනතාවට. ඒක තෙල් වලින් විතරක් නොදුන්නට. ඒක තෙල් වලින් විතරක් නොදුන්නට ඒකේ වාසිය ජනතාවට විවිධ දේවල් වලින් තියෙනවා. දස දහසක් රුපියල් රාජ්‍ය සේවකින්ට දෙනකොට මම අහනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි කොහෙන්ද මේවා ගේන්නේ? මේවා හඳෙන් ගේන කාලයක් තිබුණා හාල් තේරු නමුත් මේව ගේන්න බෑ මේව මේ රටේ තිබෙන මේ ආර්ථිකය කළමනාකරණය කරන්න ඕන මහු ලොකුවට නොඑක් පිදී ආර්ථික ඔස්තරලා නෙමෙයි අපි හැබැයි අපි දන්නෝ යමක් ආර්ථිකය ගැන මොකෝ අපි සමාජ අධ්‍යයනයේ ආර්ථික විද්‍යාව ටිකක් හරි ඉගෙන ගනිපු නිසා ඒ විතරක් නෙමෙයි දැන් අපනයන ආදායම අඩු තත්ත්වයක් තිබෙන්නේ ආනයන වියදම වැඩි තත්ත්වයක් තිබෙනවා මේක එනකොට ගෙවුම් ශේෂය අඩුවක් තියෙනවා ඒ ගෙවුම් ශේෂය පියව ගන්න ඕන අපිට විදේශ වත්කම් අපිට ඇති කර ගන්න ඕන මං හිතනවා පද්මුදියේ ශාන්ත මන්ත්‍රීතුමා ඔබතුමත් මන් දන්නේ ආර්ථික විද්‍යාව කරාද කියලා මේවත් සමහර වේවට මේව අහනකොට මොනවද අමු කැවිලා වගේ කතා කරන්නේ දන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි එතුවල්ල කියනවා ණය ගැන බිලියන 10,313ක් තිබුණා කියලා එකම අවුරුදු 10ට 5168 ලු දැන් එනකොට අවුරුදු 3ට 2927 ලු බන්දුල ගුණවර්ධන මැතිතුමා කියනවා නමුත් මම අහනවා මේ නායකරේ ඇති උනේ කොහොමද කියලා වරාය හදනකොට ආශාත්‍රා තොටුපොළල් හදනකොට අපි දන්නවා එවැනි තත්ත්වයන් තුළ ඉතාමත් පැහැදිලිව ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ සියල්ල නායකරයකට යටත් කරේ නායකරයකට බැඳුනේ හැම දරුවෙක්ම ලක්ෂ 5ක නායකරයකට යටකරනද මහින්ද රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන්ම මේකට වක් කියන්න ඕන ඒ නිසා තමයි අපි නායකරයක් වුනේ කවදාවත් නැති ඉතිහාසයේ කවදාවත් නැති ණයක් ගෙවන්නට උනේ ඒකයි මේක මේ පහුගිය අවුරුදු ගානේ තමයි වැඩි උනේ ඒව නිසං අදීය විතරක් නෙමෙයි මොකද්ද හරි අඩු කරනවා පොඩ්ඩක් ඉන්න ඕ ඒක නිසා කරුණා කළා අඩු කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ මතක තියාගන්න ඕන ඒ නිසා ගරු මුලාසනේ එතුමාට මම උත්තර දෙන්න ඕනේ එතුමාට උත්තර දෙන්න මම ලෑස්ති නෑ මම ලෑස්ති බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රශ්නයක් අහුවනම් උත්තර දෙන්න ඒ නිසා ආර්ථිකය ගැන කෙහෙම්මලක්වත් දන්නේ නැති නිකන් ඇවිල්ලි වෙලා මෙතන බුරණ මිනිස්සුන්ට අපි උත්තර දෙන්න ලෑස්ති නෑ ගරු මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි ආර්ථිකය වැටිලයි කියලා සමහරුන්ට මම කිව්වා දැන් බලන්න ආර්ථිකය වැඩිවීම විදේශ සේවා නියුත්තුන්ගේ ප්‍රේෂණ ලැබීම් පිළිබඳව ගත්තොත් 2013 වෙනකොට ඩොලර් මිලියන 6407 2017 වෙනකොට 7164 දක්වා වැඩි වෙලා තියෙනවා ක්‍රමිකව මතක තියාගන්න 2015 6980යි මේ 2018 ජනවාරි පෙබරවාරි 1301යි මාස දෙක තුල විතරක් ඒ සංඛ්‍යා ලේඛන තමයි අපි ළඟ තිබෙන්නේ ඒ විතරක් නෙමෙයි අපි පැහැදිලිව කියන්නට ඕන රුපියල් අව ප්‍රමාණය ගැන කතා කරා මේක ලෝකයේ හැමතැනම සිද්ධ වෙන දෙයක් ඩොලරයට අනුකූල ලෙස හැම රටේම ඒ මුදල් ඒ රටවල් වල මුදල් අව ප්‍රමාණය වෙනවා ඒක ප්‍රශ්නයක් තියෙනවා අපිට මොකද ඒකෙදි පාඩුව වෙන්නේ අපිට මොකද අපේ රට අපනයන ආර්ථිකයක් තියෙන රටක් නෙමෙයි අපේ රට විශේෂයෙන්ම ආනයන වැඩි විශේෂයෙන්ම පාරිභෝගික ආහාර ද්‍රව්‍ය මේක නිෂ්පාදන දේවල් නෙමෙයි ඒව වෙනස් කරන්න ඕන මේ රටාව මේ සම්ප්‍රදාය ගෙනෑ මේ අවුරුත්තු නෙමෙයි ආණ්ඩුව නෙමෙයි මේ සම්ප්‍රදාය ගෙනෑ වේදා ඉඳක් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියත් එක තමයි ටිකක් හරි ඔලු විශ්ුවේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට පින් සිද්ධ වෙන්න තමයි අද විදේශ රැකියා ආශ්‍රිතව ලැබෙන ආදායම් වැඩි වෙලා තියෙන්නේ ඉස්සර ඒවා තිබුණේ නැහැ ඉස්සර තේ රබර් පොල් අල්ලගෙන හිටිය කර ගහගෙන ඒ නිසා තමයි සංචාරක ව්‍යාපාරය වැඩි උනේ ඒ නිසා තමයි ඇඟලුම් එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න නිදහස් වෙළඳ කලාප තුල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පැහැදිලි ප්‍රතිපත්තිය නිසා තමයි ඇඟලුම් ශේෂ්ත්‍රය වර්ධනය වෙලා ඇඟලුම් කර්මාන්ත 200 ඇති වෙලා ඒ තුනේ ඒකත් කෑවා පහුගිය ආණ්ඩු කාලේ මොකද්ද කරේ GSP+ සහනය නැති කරගත්තා මහලුකොඩ කියන හොඳ රටක්ලු දුන්නේ මොන රටක්ද දුන්නේ ওই තරම් හොඳ රටක් ඇයි ඇයි ওই තරම් හොඳ රටක් දුන්නේ 2015 ඡන්දෙ තිබ්බේ ඇයි තිබන් තියන්න තිබුණා මේ තරම් ආර්ථිකයේ ශක්තිමත් මේ තරම් බොහොම ආශ්චර්යමත් රට ඇයි ඇයි 2017 වෙනකන් ඡන්දෙ තියන්න තියෙද්දි ගරු මූලාසනේ മന്ത്രിතුමනි
වාදා කරන්න එපා ප්‍රසන්න රණවීර පහක් දෙන්නම් මගේ කාලෙම
මගේ සොච්චම් වෙලාවක් තියෙන ඕන්නම් දෙන්නම් කරුණාකරලා අහගන්න කියන්නේ එතුමට ආගන්න බැන්නම් එළියට යන්න කියන්නේ එතුමට ඒ නිසා එහෙම තමයි මම කියන්නේ හැසිරෙන්න බැරණ යන්න තියෙන එළියට ගරු මූලාසනේ മന്ത്രിතුමනි තුමියනි විශේෂයෙන්ම මම අහනවා මේ තරම් ආශ්චර්ය ආර්ථික සම්වර්ධනය වෙච්ච මහා ලෝකුවට උජාරුවට කතා කරන රටක් ඇයි 2017 වෙනකන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙති විජ්ජත් ගෙනිච්චේ නැත්තේ ගෙනිච්චේ නැත්තේ දන්නවා 2015 වෙනකොට සම්බාධක පනවනවා GSP ප්ලස් සහනය නැහැ මත්ස්‍ය තහනම ඉවත් කළා නැහැ ඒ නිසා මේ රට විතරක් නෙමේ ජනාධිපතිවරයා බොගද විදුලි පුටුව හිටවනවායි කිව්වා එහෙම කාලයක් තිබුණේ ඩයස්පෝරාව යන්න බෑ රටකට යන්න බෑ කැනඩාවට යන්න බෑ එවගේම ඉතාලියට යන්න බෑ විශේෂයෙන්ම ජර්මනියට ඕස්ට්‍රේලියාවට යන්න බෑ ඒ රටවල් වල ගියාම මක්කුන්ද වගේ ලංකාවේ මිනිස්සු දැක්කේ අද එහෙමද අද බලන්න ඕන කෙනෙකුට යන්න පුළුවන් ඕන රටකට මහින්ද රාජපක්ෂ මහත්තයර ගියත් පාවඩ එල්ල ගන්න ලංකාවේ කෙනෙක් සිටි හැටියට මතක තියාගන්න එහෙම රටක් නිර්මාණය කරේ අපේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා ගරු මූලාසනේ മന്ത്രിතුමනි
විනාඩි දෙකක් තියෙනවා
තව විනාඩියක් දෙන්නකෝ වැඩිපුර ගරු മന്ത്രിතුමනි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජනය ඇමරිකන් ඩොලර් බිලියන 1.9ක වර්ධනයක් ඉතිහාසයේ මතක තියාගන්න ඕනේ මේ බොරු නම් අපි කියනවා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා හරි එතුමා කිව්වා වගේ 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වැඩිම වාර්තාගත ඍජු විදේශ ආයෝජනයක් ලැබුණා වර්ෂයක් විදියට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් හේවත් රුපියල් බිලියන 290ක් ලැබිලා තිනවා 2016 වර්ෂයට වඩා සිව්ගුණයක ආයෝජන වර්ධනයක් කවුරුවා කවුද දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා කිව්වා මේකට ආයෝජකයෝ බල්ලෙක්වත් එන්නේ නැහැ කියලා බල්ලෝ එන්නේ නැහැ කොහොමද බල්ලෝ ගෙනෑ මේ දවස්වල මහින්ද රාජපක්ෂ පාලනය යටතේ බල්ලෝ ගෙනල්ලා සීත කාමරවල තියලා වායු සමීකරණය කරපු කාමරවල තියලා රටකෑම ගෙනලා ඒ කාලේ රටකෑම වලත් මේ මිල අඩු කරා එහෙම කාලයක හිටපු මිනිස්සු තමයි අද ලැජ්ජ නැතුව කතා කරනවා රෙදි ඇඳගෙනද කියලා මම අහන්නේ ඒ නිසා අපි කියනවා ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන 2017 වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 1.7ක් වශයෙන් වැඩි වෙලා තිනවා මේ සියල්ල තුල අපි දන්නවා ඍජු විදේශ ආයෝජනය 2010 බිලියන 450යි අහගන්න ගණන් හිලව් මම කියන අහගන්න ගණන් හිලව් 2010 ඍජු විදේශ ආයෝජන ඇමරිකන් ඩොලර් 450යි
හැබැයි
2015 වසරේ ඩොලර් මිලියන 970යි ඒ නිසා ගරු මුලාසනේ മന്ത്രിතුමනි තව වෙලා තිනව නම් මම මෙයාට උත්තර දෙන්න ලෑස්ති කියලා අද එළියට යනවා මම කියනවා විමල් වීරවංශ මහත්තයා කතා කරපු කාරණා සම්බන්ධ එක විනාඩියක් මට දෙන්න වෙලාව තියෙනවා ඒකටත් උත්තර දෙන්න ඕන අයවැය පරතරය 107 දක්වා අද එදා 105 මතක තියාගන්න එදා 107යි අද අයවැය පරතරය 104.5යි 105 දක්වා 2008 අපි 104.5ට ගේනවා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් එදා 112යි අද 115යි බුරුණන් ඔප්පු කරන්න කියලා කියනවා මං කියන අපේ ගරු മന്ത്രിතුමා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා පුළුවන් නම් ඔප්පු කරන්න බොරු කියලා නිකන් කතා කරන්න ඕනේ නැහැ අපනයනය ගත්තාම අද 111කින් වැඩි වී තිබෙනවා මත්ස්‍ය තහනමෙන් 140ක් යුරෝපා තහනම අවශ්‍ය කළාට පස්සේ 140ක් වැඩි වෙලා තිබෙනවා විදේශ විනිමය ශේෂය ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය ශේෂය ඇමරිකන් ඩොලර් බිලියන 11යි ඒ කියන්නේ කෝටි 1100යි ඒ නිසා මේ වගේ ශක්තිමත් ආර්ථිකයක් අපිට තියෙනවා අර ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ප්‍රකාශ කර වගේ 2017 දෙසැම්බර් මාසේ ඇමරිකන් ඩොලර් මිලියන 1600ක් මෛත ඉතිහාසයේ වැඩිම ආයෝජනයක් ලැබිලා තිනවා මේකට හම්බන්තොට වරාය අඩු කරත් ඒ කියන්නේ 1900යි නියම ගාන
ඒකෙන්
300ක් අඩු කරත්
1600යි
ඒත් මම හිතනවා එදා 2016ට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි වෙලා තිනවා දෙගුණයක් ඒ නිසා මම අවසාන වශයෙන් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා බාධා කරාටත් ස්තුතිවන්ත වෙනවා බාධා කරනකොට තමයි හොඳ පන්නරයක් ඇතුව කතා කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා බාධා කරන්න කරන්න අපි ශක්තිමත් වෙනවා මේ ආණ්ඩුවටත් ඒකයි බාධා කරන්න කරන්න ආණ්ඩුව නියම ගමනක් යනවා කියන එක මතක් කරමින් ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන දැන් ඕනතරම් කතා කරගන්න
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා